දහය එකොල්හ ශ්‍රේණිවලට අදාළ කෘෂිකර්මය පාඩම ඔබට සමිප කරන්නටයි ආදරණීය දුවපුතේ දැන් සූදානම. අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කෘෂිකර්ම ගුරු උපදේශක අනුර දිසානායක මහත්මයා සූදානමින් ඉන්නවා පාඩම ඔබට සමිප කරන්න.
අයබුවන් දුවපුතේ, කෘෂි හා ආහාර තාක්ෂණ විෂය යටතේ ඔබට ඉදිරිපත් කරන 7 වෙනි පාඩම තමයි මම අද ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දුවපුතේ, අද අපේ පාඩම තමයි බිම් සැකසීම. ඉස්සෙල්ලා අපි බලමු මොකද්ද මේ බිම් සැකසීම කියන්නේ කියලා. අපි දන්නවා භෝගයක් නැත්තම් පැලයක් බීජයක් හිටවනකොට හිටවලා මනා භෝගයක් හරියටම හොඳින් පසේ සංස්ථාපනය වෙන්න, ඒක හිටවුවට පස්සේ මුල් ඇදලා ගහක් ලෙස වැඩෙන්න අවශ්‍ය පාංශු පරිසරය භෞතිකව සකස් කිරීමට තමයි අපි බිම් සකස් කරනවා කියලා කියන්නේ. එතකොට අපි මේක අර්ථ දැක්වීමක් හැටියට කියනවා නම් බීජයක් හෝ පැලයක් මනාව පසේ සංස්ථාපනය වීමටත් ඉන්පසු හොඳින් වර්ධනය වීමටත් සුදුසු පාංශු පරිසරයක් භෞතිකව සකස් කිරීමේ ක්‍රියාවලිය බිම් සැකසීම නම් වේ කියලා තමයි අපිට කියන්න. මම ආයෙ කියන්නම් ඒක. බීජයක් හෝ පැලයක් මනාව පසේ සංස්ථාපනය වීමටත් ඉන්පසු හොඳින් වර්ධනය වීමටත් සුදුසු පාංශු පරිසරයක් භෞතිකව සකස් කිරීමේ ක්‍රියාවලිය බිම් සැකසීම කියලා අපි කියමු. එහෙනම් ඊළඟට අපිට එන ප්‍රශ්නේ තමයි දුවේ පුතේ, ඇයි බිම් සකස් කරන්නේ? මොකද්ද මොනවටද බිම් සැකසීමේ අරමුණු? මොනවද මොකක් අරබයාද අපි මේ බිම් සකස් කරන්නේ? එකක් තමයි පසේ භෞතික තත්ත්වය දියුණු කිරීම. අපි දැන් පසේ භෞතික ලක්ෂණ කතා කරලා තියෙනවානේ. පාංශු ව්‍යුහය, පාංශු වාතනය, පාංශු වාතය, පාංශු ජලය, පාන්තු ජල වහනය, දෘශ්‍ය ඝනත්වය, ඔය මුගක් ඒවා කතා කරලා තියෙනවා, කීපයක් කතා කරලත් නැහැ. මෙන්න මේ ලක්ෂණ පසේ දියුණු කරගන්නට ඕනේ හොඳින් භෝගයක් සංස්ථාපනය වීමට. ඒ තමයි පළවෙනිම අරමුණ. දෙවෙනි එක තමයි භෝග මූල පද්ධතිය පැතිරීම පහසු කරන්න. භෝගයේ මූල පද්ධතිය, මොකද භෝගයේ පස හොඳින් බුරුල් වුණොත්, පසේ දෘශ්‍ය ඝනත්වය අඩු වුණොත්, පසේ වාතය වැඩි වුණොත්, පසේ ජලය වැඩි වුණොත්, ඒව රඳවා ගැනීම හැකියාව වැඩි නම් මූල පද්ධතියට හොඳින් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. තුන්වෙනි අරමුණ දුවේ පුතේ, භෝගයට උචිත පරිදි භූමිය සකස් කිරීම. දැන් හිතා ගන්නකො, එළවලුවක් හදනවා නම් පාති දාන්නට ඕන, අන්නාසි හදනවා නම් වැටි දාන්නට ඕන, පොල් කෙසෙල් වගේව හදනවා නම් තනි වගා වලවල් කපන්නට ඕනේ. ඒ කියන්නේ භෝගයට ගැළපෙන පරිදි භූමිය සකස් කිරීමත් බිම් සකස් කිරීමේ එක අරමුණක්. තවත් අරමුණක් තමයි පුතේ ඊළඟ අරමුණ, පසේ ඇති ගල් මුල් ආදිය පසෙන් ඉවත් කිරීම. දැන් අපි දන්නවා හීන්වට කුඩා බීජ සහිත භෝගයක් වපුරනවා නම් එමේ ගල් මුල් තිබීම ගැටලුවක්. එහෙනම් ඒ සියුම් පසක් සකස් කරගන්න නම් අපි මේ පසේ තියෙන ගල් මුල් රොඩු ඉවත් කරන එකත් පසේ බිම් සකස් කිරීමේ එක අරමුණක්. තවත් අරමුණක් තමයි දුවේ පුතේ, පසට පොහොර මිශ්‍ර කිරීම. සමහර වෙලාවට බහලක් දැන් අපි දානවා කියලා පසට කුකුල් පොහොර දානවා. පසට දැන් බීවගාවදී නම් අපි පිදුරු එකතු කරනවා. දැන් මේවා උඩ තියන්නේ නැතුව මේවා පස ඇතුළට ගියාම මේවා නිසා පසට ලැබෙන දායකත්වය, පසේ සංවර්ධන ලැබෙන දායකත්වය වැඩි. එහෙනම් පසට මෙන්න මේවා විශේෂයෙන් කාබනික පොහොර මිශ්‍ර කරන්න. ඒ වගේම ඔය මඩ පොහොර වගේ දේවල් මිශ්‍ර කිරීම, සකස් කිරීම එක අරමුණ. ඊළඟ පරිබෝධ පාලනය කිරීම. දැන් මතු පිට තියෙන වල් පැලෑටි සීසෑම නිසා පොළොවේ ඇතුළට යනවා. එතකොට ඒ වල් පැලෑටි නැමැති පරිබෝධය ඒක නිසා පාලනය කරනවා. ඊළඟට සමහර ශාක තියෙනවා. සමහර ශාකවල මුල් කොටස් තියෙන භූගතව, දැන් ඉම්පරේටස් සිලින්ඩ්‍රිකා නැත්තම් ඉලුක් ගත්තාම ඉලුක්වල භූගත තියෙන මුලෙන් තමයි ඉලුක් පැලවෙන්නේ. එතකොට මෙන්න මේ භූගත වල් පැලෑටි කොටස් විශේෂයෙන් දාවක මුල් පොළොව මතු පිටටයි අරගෙන මේවා විනාශ කිරීමත් මේකේ තව අරමුණක්. මෙන්න මේ පරිබෝධ පාලනය කිරීම. ඊළඟට සමහර වෙලාවට ඉපනැල්ලේ ඉන්නවා පලිබෝධ. අපි දන්නවා ගොයන් කපලා, බඩරමු කඩලා, කවුපි කඩලා ඉතුරු වෙනකොට ඉපනැල්ලක් තියෙනවා. මේ ඉපනැල්ලේ ඉන්නවා කෘමි සහ පලිබෝධ රෝගකාරකයන්. මුම් විනාශ කරන්න පුළුවන් අපිට හොඳින් බිම් සකස් කරපුවාම. ඒකත් අපි බිම් සකස් කිරීමටම අයිති කොටස. ඊළඟට තමයි සමහර වෙලාවට හොඳට සීසෑවහම, හොඳට බිම් සකස් කරාම පස යට ඉන්න කුමි පලිබෝධ පස මතු පිටිනවා. හොඳට හොඳම උදාහරණය ඔරික්ටස් රයිනෝසිරස් නැත්නම් කළු පොල් කුරුමිනියාගේ කීට අවස්ථාව. අපි කියන උට කම්බිපණුවා කියලා. නැත්නම් මේ කීටයා පොළොව මතු පිටට ආවහම උගේ පර උගේ විලෝපිකයෝ ඉන්නවා කුරුල්ලු, උන් ඇවිල්ලා මේ කීටයා වල්ලං කරනවා. එහෙම නැත්නම් අධික සූර්ය රශ්මියට මේගොල්ලෝ භාජනය වෙලා වියලිලා විනාශ වෙලා යනවා. මෙන්න මේ වගේ අරමුණු රාශියක් තියෙනවා බිම් සකස් කිරීමේ. මෙන්න මේ අරමුණු සාක්ෂාත් කරගන්න තමයි අපි දරුවනේ බිම් සකස් කිරීම කියන මේ ක්‍රියාව සිද්ධ කරන්නේ. එහෙනම් මොකද්ද බිම් සකස් කිරීමේ පියවර? දැන් පුතේ බිම් සකස් කිරීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා, මූලික බිම් සකස් කිරීම සහ අතුරු යත් ගෑම කියලා. මූලික බිම් සකස් කිරීම සහ අතුරු යත් ගෑම කියලා. මොකද මේ මූලික බිම් සකස් කිරීම කියලා කියන්නේ? හා, එතෙන්ට එන්න කලින් අපි බලමු මේ මූලික බිම් සකස් කිරීම නැවත කොටස් දෙකකට බෙදෙනවා, ප්‍රාථමික බිම් සකස් කිරීම සහ ද්විතීක බිම් සකස් කිරීම කියලා. අපි බලමු මම ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මොකද්ද මූලිකව බිම් සකස් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද පුතේ? දුවේ, භෝගයක් ක්ෂේත්‍රයේ සංස්ථාපනය කිරීමට පෙර, නැත්නම් භෝගයක් ඉඩමේ හිටවන්නට කලින් පසහා සම්බන්ධව කරන සියලුම ක්‍රියාකාරකම් වලට අපි කියනවා මූලික බිම් සකස් කිරීම කියලා. තව භෝගයේ හිටවලා නැහැ, හිටවන්න පෙර අපි පසහා කරන ගනුදෙනු. පසට මොකද කරන්නේ? පස් පෙරලනවද, කැට පොඩි කරනවද, පාති දානවද? මෙන්න මේ කතන්දරයට කියනවා තනියෙන් තනි වචනයක් මූලික බිම් සකස් කිරීම. ඒ වෙනකොට භෝගය ක්ෂේත්‍රයේ හිටවලා නැහැ. ඊට පෙර පසහා සම්බන්ධව කරන සියලු කටයුතු වලට අපි කියනවා මූලික බිම් සකස් කරනවා කියලා. ඉතින් දුවේ පුතේ, අපි පෙර සඳහන් කළාස්සේම මේ මූලික බිම් සකස් කිරීම ආකාර දෙකකට බෙදෙනවා, ප්‍රාථමික බිම් සකස් කිරීම, ද්විතීක බිම් සකස් කිරීම කියලා. ප්‍රාථමික බිම් සකස් කිරීම කියලා කියන්නේ පුතේ බිල් සකස් කිරීමේ මුල්ම පියවර. සරලව කිව්වොත් නඟුල් හෝ උදළු භාවිතා කරමින් පස පෙරලීම. නඟුල් උදළු භාවිතා කරමින් පස පිඩලි ලෙස පෙරලීම තමයි ප්‍රාථමික බිම් සකස් කිරීම කියලා කියන්නේ. ඊළඟට ද්විතීක බිම් සකස් කිරීම කියලා කියන්නේ මෙන්න මේ ප්‍රාථමික ලෙස බිම් සකස් කරපු නැත්නම් සීසාපු ඉඩම කැට කුඩු කරලා සියුම් ලෙස සකස් කරලා පාති දැමීම දක්වා කරන ක්‍රියාකාරීත්වයට අපි කියන නම තමයි ද්විතීක බිම් සකස් කරනවා කියලා කියන්නේ. ඒකට ද්විතීක බිම් සකස් කරනවා කියලා කියන්නේ ප්‍රාථමික බිම් සකස් කිරීමෙන් පසු නැත්නම් සීසෑමෙන් පසුව ඒ ක්ෂේත්‍රයේ කැට පොඩි කරලා සියුම් ලෙස සකස් කරලා භෝගයට ගැළපෙනසේ පාති සකස් කිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ද්විතීක බිම් සකස් කිරීම කියලා. මෙන්න මේ ද්විතීක බිම් සකස් කිරීමේදී පාති හතරවා කිව්වනේ. පාති වර්ග අපි සාමාන්‍යයෙන් වගාවකදී හතරක් හදන එකක් තමයි උස් පාති, ගිල්ලූ පාති, වැටිහා කාණු, තනි වගා වලවන්. දැන් උස් පාති හා ගිල්ලූ පාති පිළිබඳව අපි ඊළඟ ඉස්දිරි පාඩමකදී හොඳට සවිස්තරව කතා කරමු. උස් පාත්‍යයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි සම්මත පාත්‍යයක් කියලා මීටරයක් පළල, මීටර 3ක් දිග, සෙන්ටිමීටර 15ක් උසට හදන පාත්‍යයක් තමයි සම්මත පාත්‍යයක් කියන්නේ. ඒක තමයි එයාගේ මිනුම. මොකද්ද? මීටරයක් පළලයි, මීටර 3ක් දිගයි, සෙන්ටිමීටර 15ක් උසයි. මෙන්න මේ සෙන්ටිමීටර 15 පොළවෙන් උඩට ගන්නවා නම් අපි ඒකට කියනවා උස් පාත්‍යයක් කියලා. ඒ සෙන්ටිමීටර 15 පොළොව මට්ටමින් යටට ගන්නවා නම් අපි ඒකට කියනවා ගිල්ලූ පාත්‍යයක් කියලා. දැනට ඔය ප්‍රමාණය දැනගන්න, මොකද මේක මීට වැඩි අපි ඉදිරියේදී පාත්‍ති පිළිබඳව වෙනම කතා කරන නිසා උස් පාත්‍යත් ගිල්ලූ පාත්‍යත් පිළිබඳව ඔබට ඉදිරියේදී පැහැදිලි විස්තරයක් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දුවේ පුතේ, අපි එන යම් එකේ තුන්වෙනි එකට වැටිහා කාණු. වැටිහා කාණු කියන එක නිර්මාණය වෙන්නේ බොහෝ විට පසෙන් උදුරා ගන්නා අස්වැන්න තියෙන චාකවලට, නැත්නම් අලභෝගවලට. විශේෂයෙන් මොනවද? බතල, රට, කජු, ඉන්නල, ඊළඟට මොනවද, කැරට්, මේ වගේ පසෙන් උදුරලා ගන්නා චාකවලට තමයි වැටිහා කාණු කියන එක බොහෝ විට යොදන්නේ. මේ නැත්තම් මේ කුඩා මූල පද්ධතියක් තියෙන භෝග සාමාන්‍ය අන්නාසි වගේ වටත් අපි බොහෝ බහුල ලෙස මේක භාවිත කරනවා. මේකෙදි වෙන්නේ, මේකෙදි අපිට උපකරණයක් පාවිච්චි කරනවා ඇලි සහ වැටි දමනේ නැත්තම් රීජරය කියලා. දුවේ පුතේ, ඔබේ පෙරලා ගන්න ඔබේ 10 ශ්‍රේණී කෘෂි ආහාර තාක්ෂණය පිට 71 වෙනි පිටුවේ බලන්න, 71 වෙනි පිටේ තියෙනවා 5/11 කියලා රූපයක්. සිවුරෝද ට්‍රැක්ටරයට සවි කළ හැකි රීජරය. රීජරය නැත්තම් වැටි නඟුල. මේ වැටි නඟුලෙන් මොකද වෙන්නේ? සිවුරෝද ට්‍රැක්ටරයට නැත්තම් තේරන විදිහටම කියනනම් ෆෝ වීල් ට්‍රැක්ටරයට මේක අමුණලා ඇදගෙන යනකොට මෙන්න මේ රීජරයෙන් වැටි සහ ඇලි නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මේ රීජරයක් පාවිච්චි කරලා අපිට ඇලි සහ වැටි දාන්න පුළුවන්. එහෙම නැත්තම් උදැල්ලෙන්නුත් මේ වැඩේ කරන්නට පුළුවන්. එතකොට වැටියේ භෝගය හදනවා, ඇලියේ ජල සම්පාදනය කරනවා. මේක හොඳ ක්‍රමයක් ජල සම්පාදනය වෙන්නේ බොහෝ විට අක්කරයක ඉඩමකට අක්කර භාගයකට තමයි ජල සම්පාදනය වෙන්නේ. මොකද වැටියේ ජලය නැහැ, ඇලියේ විතරයි ජලය යන්නේ. ඒ යන ජලය මූල මණ්ඩලය විසින් උරාගෙන භෝගය හොඳට වර්ධනය වෙන වීමක් තමයි මේක දෙන්නේ. මේක ඇත්තටම කරන්නේ පසෙන් උදුරා ගන්නා අස්වලු තියෙන අලභෝග සඳහා තමයි ගොඩාක් වෙලාවට අපි වැටි සහ කාණු ක්‍රමය භාවිතා කරන්නේ. ඊළඟට තනි වගා වලවල් පුතේ ගත්තාම සමහර විට ගොඩාක් පරතරය ඇතුළත හිටුණ භෝග තියෙනවනේ. දැන් පොල් ගත්තොත් පොල් සාමාන්‍ය හිටවන්නේ මීටර 8න් 8ට. අඩි වලින් ගත්තොත් සාමාන්‍ය අඩි 26 වැඩි කිරීම 26 කියලා අපි පොල් අල්ලියක් කියනවා. ඒකට පොල් අල්ලියක දිග සහ පළල 26 වැඩි කිරීම 26, නැත්නම් මීටර 8 වැඩි කිරීම 8. එතකොට පොල් වලක් සෙන්ටිමීටර 90 වැඩි කිරීම 90 වැඩි කිරීම 90, නැත්නම් අඩි 3 3 3 වලවල් කියලා අපි ඉස්සර එක වලින් කතා කරනවා. අඩි 3 3 3 වලවල් නැත්නම් සෙන්ටිමීටර 90 90 90 වලවල්. එතකොට කෙසෙල් ගත්තහමත් අඩි 2 2 2 නැත්නම් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2, නැත්නම් සෙන්ටිමීටර 60 වැඩි කිරීම 60 වැඩි කිරීම 60 සහ කෙසෙල් හිටුවන්නේ මීටර 3 3 නැත්නම් අඩි 10 10. මේ විදිහට තනි වගා වලවල් නිර්මාණය කරගන්නවා නම් තනි වගා වලවල් නම් හිටවන්නේ අපි මොකද කරන්නේ? ශේත්‍රයේ මහා විද්‍යට සිවුම් ලෙස සකස් කරන්න ඕනේ නැහැ. සමස්ත ශේත්‍රයෙන් බිම් සකස් කිරීමක් නැත්නම් ප්‍රාථමික බිම් සකස් කිරීමක් කරන්න ඕනෙත් නැහැ. ද්විතීක බිම් සකස් කිරීමක් කරන්න ඕනෙත් නැහැ. අපි මොකද කරන්නේ? මේ වලවල් කපනකොට අපි මේ දුර මැනගෙන අපි හිතමු පොල් ගහක් හිටවන්නේ කියලා. මීටර 8න් 8 මැලක් කූඤ්ඤ ගහගෙන ඒ වල කපන තර ඉස්සල්ලාම මතු පිට පස් ටික වලේ පැත්තකින් තියෙනවා. බලන්න ඔබේ 69 වෙනි පිටුවේ තියෙන 5 4 වෙනි රූපේ 69 වෙනි පිටුවේ තියෙන 5 4 වෙනි රූපේ බලන්න. ඉස්සල්ලාම පසේ මතු පිට පස් ටික වෙනම ගොඩ ගහ ගන්න. ඔබට මතක ඇති මම පාංශු පැතිකඩ කතා කරනකොට අපි කිව්වා පසේ තියෙනවා කියලා පස් පැතිකඩේ කලාප, ඒ කලාපේ B කලාපේ C කලාපේ. ඕකෙනුත් B කලාපේ ගැන මම කිව්වා. B කලාපේ කියන්නේ සංචායක කලාපේ, නැත්නම් A කලාපෙන් සෝදාපාලුව නැත්නම් සෝදාපාලුවට ලක් වෙලා එන පෝෂක B කලාපේ තමයි තැම්පත් වෙන්නේ කියලා. මෙන්න මේ A සහ B කලාපවල පස් තමයි අපි මතු පිට පස් කියලා කියන්නේ. A එක පැත්තක ගොඩ ගහනවා, ඊට පස්සේ යටි පස පහළම තියෙන පස අපි වෙන පැත්තක ගොඩ ගහ ගන්න. ඊට පස්සේ වල කැපුවට පස්සේ මේකට කාබනික පොහොර එකයි මතු පිට පස් එකක් එකට ඒක අනුපාතය, නැත්නම් අර මතු පිටට ගොඩ දාපු පස් වලට සමාන කාබනික පොහොර ප්‍රමාණයක් දාලා හොඳින් මිශ්‍ර කරලා තමයි වල පුරවන්නේ. වල අපි පුරවනවා දරුවනේ පොළොවේ මට්ටමට වඩා ටිකක් උඩින් තුට්ටක් උසට පුරවනවා. මොකද දවස් හතක් ගියාම මේක පොළොවේ මට්ටමට පහළට යන නිසා. ඊට පස්සේ තමයි අපි මේකේ අපේ පොල් පැලය හරි කෙසෙල් පැලය හරි සංස්ථාපනය කරන්නේ. එන තනි වගා වලවල් කියන එක ඉතා හොඳ ක්‍රමයක්. මේ ඈතින් හිටවන පොල් කෙසෙල් බණ්ඩක්කා වගේ මේ භෝග සඳහා මේ තනි වගා වලවල් කියන අපි භාවිතා කරමු. හරි පුතේ, අපි ඊළඟට එනවා. අර මුලින්ම බිම් සකසීම කියන එක වර්ගීකරණය කරනකොට අපි කිව්වා මූලික බිම් සකස් කිරීම ඊළඟ අතුරු යත් ගෑම කියලා. ඔන්න දැන් අපි කතා කරන්නේ අතුරු යත් ගෑම කියන කොටසට. අතුරු යත් ගන්නවා කියලා කියන්නේ භෝගයේ ශේත්‍රයේ හිටෙව්වට පස්සේ. දැන් මීට පෙර කතා කරපු ඔක්කොම මොකද කරේ? භෝගයේ ශේත්‍රයේ සංස්ථාපනයේ පෙරනේ කලේ. දැන් මේක නෑ. භෝගයේ ශේත්‍රයේ හිටෙව්වට පස්සේ දුවේ පුතේ මොකද කරන්නේ? මෙන්න මේ පසහා සම්බන්ධව කරන සියලු ක්‍රියාවන්ට කියන නම තමයි අතුරු යත් ගෑම. ඒතුර අර්ථ දැක්වීම කැටට කියනවනම් භෝගයක් ශේත්‍රයේ සංස්ථාපනය කිරීමෙන් පසුව පසහා සම්බන්ධව කරන සියලු ක්‍රියාකාරකම් අතුරු යත් ගෑම නම් වේ. මොනවද මේ? වල් මර්ධනය කිරීම, පසාව පැලයවට පස් බුරුල් කිරීම, පසට පොහොර මිශ්‍ර කිරීම, පැලේ මුලට පස් එකතු කිරීම, අපි දන්නව ගමේ බොඩේ අපේ භාෂාවෙන් කියන අඩි දැමීම, අඩි ගැසීම නෙමෙයි අඩි දැමීම, කාණුවල පස් ඉවත් කිරීම නැත්නම් කාණු ඇදීම, මෙන්න මේවට කියන නම තමයි දුවේ පුතේ මොකද්ද? අතුරු යත් ගෑම. හරි. දැන් මේවනේ. දැන් මේ මූලික බිම් සකස් කරනවා, ඒකේ ප්‍රාථමික බිම් සකස් කිරීමක් තියෙනවා, ද්විතීක බිම් සකස් කිරීමක් තියෙනවා, ඊට පස්සේ අතුරු යත් ගෑමක් තියෙනවා. මේවා අතින් කරන්න බෑනේ ඔක්කොම. මේවා කරන්න දුවේ පුතේ මොකද්ද අපට ඕනේ? මේවා කරන්න අපට ඕනේ බිම් සකසීමේ උපකරණ. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ මොකක් ගැනද? බිම් සකස් කිරීමේ උපකරණ ගැන. ඒ කියන්නේ භූමිය සකස් කිරීමට ගන්නා උපකරණ තමයි බිම් සකසීමේ උපකරණ කියලා කියන්නේ. මේවා ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර දෙකක් යටතේ. එකක් තමයි භාවිතා කරන අවස්ථාවන්. කොයි වෙලාවටද භාවිතා කරන්නේ? ප්‍රාථමික බිම් සකස් කරන්න පාවිච්චි කරනවද, ද්විතීක බිම් සකස් කරන්න පාවිච්චි කරනවද, අතුරු යත් ගෑන්න පාවිච්චි කරනවද? ඒ තමයි පළවෙනි වර්ගීකරණය. දෙවෙනියට මේක බෙදනවා දුවේ පුතේ ක්‍රියාකාරකමට අවශ්‍ය බලය මත මොන බලයක්ද මේකට යොදාගන්නේ? බලය මත වර්ගීකරණය කරනවා. අතින් ක්‍රියා කරන තම මිනිස් බලයෙන්ද, සත්ව බලයෙන්ද, යන්ත්‍ර බලයෙන්ද? එහෙනම් ඔන්න වර්ගීකරණය කරනවා ප්‍රධාන ආකාර දෙකකට. ඒක පළවෙනි එක තමයි භාවිතා කරන අවස්ථාව මත වර්ග කරනවා. දෙවෙනි එක තමයි ක්‍රියා කිරීමට සඳහා යොදා ගන්නා බලය මත වර්ග කරනවා. අපි බලමු පළවෙනි එක මේ භාවිතා කරන අවස්ථාව මත බිම්සක සීම උපකරණ කොහොමද වර්ගීකරණය කරන්නේ. මම ඉස්සරහම දැන් වර්ගීකරණය කළා මේ කලින්. කොහොමද? ප්‍රාථමික බිම්සකස් කිරීමේ උපකරණ. ඒ කියන්නේ මුලින්ම සීසාදි පාවිච්චි කරන ඒවා. ද්විතීයික බිම්සකස් කිරීමේ උපකරණ නැත්නම් පස පොඩි කරලා කැට කුඩු කරලා පාත්‍ය හදන්න පාවිච්චි කරන උපකරණ. තුන්වෙනි එක අතුරියත් ගෑමේ උපකරණ. දැන් ප්‍රාථමික බිම්සකස් කිරීමේ උපකරණ ගන්නකො පළවෙනි එක උදැල්ල. ඔබ ඕන කෙනෙක් දැකලා තියෙනවා සමස්ත ලංකාවේ ඉන්න උදැල්ලක් දැකම නැතික ඉන්නවා නම් ඒක හිතා ගන්න අමාරුයි. උදැල්ල ඊළඟ නගුල් වර්ග තියෙනවා. තැටි නගුල්. තැටි නගුල් බලන්නකො ඔබේ 71 වෙනි පිටුවේ තියෙන 5 6 වෙනි රූපය තැටි නගුල්. තො නගුල් වර්ගෙන් තැටි නගුල්. ඊළඟ හැඩලෑලි නගුල්. හැඩලෑලි නගුල් කියන්නේ රූපය මෙතන නෑ. හැබැයි මෙන්න මේ ජප්පන් පරිවර්ත්‍ය නගුල් වගේමයි හැඩලෑලි නගුල් කියන එකත්. ඔකට මෝල්ඩ් බෝඩ් නගුල් කියලාත් කියනවා. ඊළඟ ජපන් පරිවර්ත්‍ය නගුල් මේ 5 7 රූපේ දිහා බලන්න මේ ඔක්කොගෙම පස පෙරලීමට තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට ගැමිලි නගුල. දැන් නම් මේක භාවිතයෙන් අයින් වෙලා තියෙන්නේ. බොහෝ විට ගැමිලි නගුල දැන් තියෙන්නේ කෞතුකාගාරවල. ජනකලා කෞතුකාගාරයට බණ්ඩාරනායක ප්‍රේමියොත් මේ ගැමිලි නගුලක් දැක ගන්න පුළුවන්. ඊළඟට සැහැල්ලු යකඩ නගුල. මේකටත් අයිති වෙලා තියෙන මේ එම ඉරණමමයි බොහෝ විට ඔය හෝටල්වල ප්‍රදර්ශන භාණ්ඩයක් හැටියටත් තියෙනවා. අපේ ජනකලා කෞතුකාගාරය දක්වා ගිහින් තියෙනවා මේක. ඒතකොට සැහැල්ලු යකඩ නගුල, ගැමිලි නගුල චුට්ටක් සංවර්ධනය කළ නගුලක් තමයි. ඊළඟ උදළු මුල්ලුව හා පා මුල්ලුව. මේවා ඔබේ පාසලේ තියෙනවා. උදළු මුල්ලුත් තියෙනවා, පා මුල්ලුත් තියෙනවා. ඔබට බලාගත්ත හැකි. දැන් බලන්න මෙතන තැටි නගුලක් සිවුරෝද ට්‍රැක්ටරේට හයි කරපු රූපයක් තියෙනවා 5 යටේ. මෙන්න මේ තැටි වලින් සාමාන්‍ය ස්වභාවිතා කරන තැටියක් සෙන්ටිමීටර් 60ක් විස්කම්බේ තියෙනවා. ඒ කියන්නේ මේකෙන් සෙන්ටිමීටර් 30ක් ගැඹුරට සීසෑමේ හැකියාවක් තියෙන උපකරණයක්. හොඳ සාර්ථක උපකරණයක් බිම් සකස් කිරීමට අපි පාවිච්චි කරමු. ඊළඟ එක තමයි දුවේ පුතේ ද්විතීයික බිම් සකසීමේ උපකරණ ආපහ උදැල්. මේ ආයි මේකට උදැල්ල බල අපි යොදා ගන්න පුළුවන්. පෝරු වර්ග. පෝරු වර්ග ගත්තහම අත්පෝරුව. අත්පෝරුව කියන එක ඔබ සමහරට දැකලා ඇති බොහෝ දෙනෙක්. මේකට කියන ගොයි පෝරුව කියලා. මේක පවා දැන් නැති වෙයක. නමුත් තාමත් ගෙවල් වල ගොයි පෝරුව කියන එක දකින්න පුළුවන්. තල පෝරුව. තල පෝරුවත් ඒ වගේ. තල පෝරුවට ඉස්සර නම් තිබුණා මේ සිංහල පෝරුව කියලා එකක්. මේ මීගොන් බාණක් යොදාගෙන පෝරු ගන්න පාවිච්චි කරපු පෝරුව. ඊළඟ ඇනදත් පෝරුව. මෙන්න මේ ඇනදත් පෝරුව නම් තියෙනවා. ඔබ ඇනදත් පෝරුව කියලා කියන්නේ සිවුරෝද ට්‍රැක්ටරේට සවි කරන කොකු නගුල. සිවුරෝද ට්‍රැක්ටරේට කොකු නගුලක් සවි කරනවා. ඒකට තමයි ඇනදත් පෝරුව කියලා කියන්නේ. ඊළඟට දැති පෝරුව කියලා කියන්නේ කොකු නගුලට. ඇනදත් පෝරුව කියලා ලීයකට තැන් තැන් වලින් ඇන සවි කරපු පෝරුවක් තියෙනවා. මේවා භාවිත වෙනවා හරි අඩුයි. නමුත් ඔබ දැති පෝරුව භාවිත කරනවා දැකලා ඇති. දැති පෝරුව කියන්නේ සිවුරෝද ට්‍රැක්ටරේට සවි කරන කොකු 13ක් පමණ තියෙන අපි කියන්නේ කොකු නගුල කියලා මේකට. මෙන්න මේ තමයි එක. ඊළඟ රේක ඔබ දැකලා තියෙනවා. ඇලි වැටි දමන රීජරය 5-11 කියන රූපේ තියෙන රීජරය බලන්න. රීජරය. ඊළඟ භ්‍රමණ පෝරුව. භ්‍රමණ පෝරුව කියලා කියන්නේ රොටවේටරය. ඔබ දන්නවා ද්විරෝද ට්‍රැක්ටරේකට ආවා රොටවේටරය. සිවුරෝද ට්‍රැක්ටරේකට ඇවිල්ලා තියෙන රොටවේටරයක් ඇතුලේ නගුල්තල රාශියක් තියෙන වේගයෙන් භ්‍රමණය වෙනකොට පසු කුඩා කුඩා කෑලි වලට කුඩු වෙලා යන නගුල් විශේෂයක් නැත්තම් මේ පෝරු විශේෂයක් තමයි මේ තියෙන්නේ. මේකේ රූප සටහන් ටික තියෙනවා ඔබට බලන්නට පුළුවන්. ඊළඟ අතුරියත් ගෑමේ උපකරණ. ඒ නැත්තම් භෝගයක් ක්ෂේත්‍රයේ සිටවට පස්සේ ආපහු උදැල්ල ඕන වෙනවා. වල්පැල පාලනය කරන්න උදැල්ල පාවිච්චි කරනවා. පස්සේ එකතු කරන්න උදැල්ල පාවිච්චි කරනවා. කහනුව දෙන්න උදැල්ල පාවිච්චි කරනවා. පොහොර දාන්න උදැල්ල පාවිච්චි කරනවා. අතුරුයත් ගෑමේ උපකරණ වලින් වඩාත්ම බහුලවම භාවිත වෙන්නේ උදැල්ල. දැන් මේ උදැල්ල කියන එක බලන්න මේ අවස්ථාව තුනටම භාවිත කරන්න පුළුවන් උපකරණ. ඊළඟ හෝ වර්ග. හෝ දැන් හෝ කියන එක එකක් තමයි මේ රිජ් නැත්තම් මේ වැටි දාන නඟුලත් හෝ වර්ගයක් තමයි. හෝ කියලා කියනවා. තව මේ තියෙන්නේ මේ සමහර තැන්වලදී මේ ස්විස් හෝල් මේ තියෙන්නේ වල්පැල පාලනයට පාවිච්චි කරන එක. ඊළඟ ටූල් කැරියර් අත්මුල්ලු. අත්මුල්ලු ඔබ දැකලා තියෙනවා ඕනතරම්. මෙන්න මෙතන තියෙනවා 72 වෙනි පිටුවේ 5-13 කෙනේ රූපය හොඳට බලන්නකෝ. ඒකේ තියෙනවා අත්මුල්ලුව සහ ස්කෝප්පි. පස් එකතු කරන්න ස්කෝප් එක පාවිච්චි කරනවා අත්මුල්ලුව පස් බුරුල් කරන්න සහ වල් පැල පානට පාවිච්චි කරනවා ඊළඟට තුම්පුරුක් කල්ටිවේටර් එකත් ඒකෙත් 5-12 කියන රූපයේ තියෙනවා මේ තුම්පුරුක් කල්ටිවේටර් කියන එක කොකුතුනේ වල් මර්ධන උපකරණය කියලා තියෙන්නේ තුම්පුරුක් කල්ටිවේටර් එක තමයි ඊළඟට අත්ති ස්කෝප් තියෙනවා ජපන් රොටරි වීඩර් මේ ජපන් රොටරි වීඩර් කියන එක පාවිච්චි කරන්නේ වී වගා විදි විශේෂයි පෙළට වී පෙළවල් ලෙස වී වගා කරලා ඒ පෙළට මැද්දෙන් තල්ලු කරමින් වල් මර්ධනය කිරීමට පාවිච්චි කරන උපකරණයක් තමයි මේ ජපන් රොටරි වීඩර් කියලා කියන්නේ මේ පොතේ පුතේ එක එක කීපයක රූප සටහන් තියෙනවා රූප සටහන් නිරීක්ෂණය කරන්න ඒ විතරක්මදි ඔබ පාරේ යනකොට නිකන් උඩ බිම බලා බලා නැත්තම් ඔය ස්මාර්ට් ෆෝන් එකක් අරන් අතුල් අතුල් යන්න එපා ඔබ පාරේ යනකොට හොඳට සිහියෙන් යන්න මේවා මේ දවස්වල ඕන තරම් ඔබේ ගමේ ඔබේ පාරේ ගමන් කරනවා මේ කොකු නගුල් දාගෙන යනවා තැටි නගුල් දාගෙන යනවා ට්‍රැක්ටර් එහාට යනවා මෙහාට යනවා රොටවේටරේ දකින්නවා මේවා ගැන සිහියෙන් බලන්න එතකොට ඔබට මේ මහකලේ මොනවද සර් ගැන්වේ මොකද්ද කියන එක ඔබට දකින්නට පුළුවන් ඊළඟ එක තමයි බලය අණුව වර්ග කිරීම බලය අණුව යොදන බලය අණුව වර්ග කරනවා අතින් ක්‍රියා කරන නැත්නම් මිනිස් බලයෙන් ක්‍රියා කරන සත්ව බලයෙන් ක්‍රියා කරන සහ යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන කියලා. දැන් මිනිස් බලයෙන් බලන උදැල්ල මිනිස් බලයෙන් මුල්ලු වර්ග මිනිස් බලයෙන් රේකේ මිනිස් බලයෙන් හෝ වර්ග මිනිස් බලයෙන් අත්පෝරුව ජපන් රොටරි වීඩර් තුම්පුරුක් කල්ටිවේටර් අත්ස්කෝප් එක තව උනා නාරාසනේ නැත්නම් යකඩ ඉන්න මේ වගේ ගොඩක දේවල් මිනිස්සු මිනිස් බලයෙන් ක්‍රියාත්මක කරන උපකරණ තියෙනවා. ඊළඟ සත්ව බලේ දේශීය ගැමි නගුල මම අයත් කිව්වේ කියන්නේ මේකනම් හොයාගන්න එක දැන් පුදුම අමාරුවක් තියෙන්නේ මේක බලන්න ජන කලා කෞතුක ගාරකණ යන්න වෙනවා එහෙමත් ගමක පෙරණි গিදරක මේක තියෙන්න පුළුවන් දේශීය ගැමි නගුල ඇනදත් පෝරුවත් සත්ව බලෙන් ක්‍රියාත්මක කරන්නේ ලොකු කොට කෑල්ලකට පොඩි පොඩි ඇන වගේක් ගහලා හදාගත්ත උපකරණයක් ඊළඟ සැහැල්ලු යකඩ නගුල මේ සැහැල්ලු යකඩ නගුලත් දැන් හොයාගන්න අමාරුයි මේවා ඉතාම අපේ බාල කාලේදී කුඹුරු සීසාන්න පාවිච්චි කරපු උපකරණ මේවට බලය ලබා දෙන්නේ බොහෝ විට ලංකාවේ නම් මී ගවයෝ නමුත් ලංකාවේ සමහර පළාත්වල ඉලහරක් නැත්නම් ඉල ගවයනුත් මේ සඳහා භාවිත කරන අවස්ථා තියෙනවා ඊළඟ එක යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරන දැන් මේ තැටි නඟුල හැඩලෑල් නඟුල ජපන් පරිවර්තන නඟුල රොටවේටරය දැති පෝරුව තල පෝරුව තැටි පෝරුව වැලි ඇටි ඇලිසහ වැටි දමන නැත්නම් රීජරය මේ බලන්න දැන් මේ වගේ විවිධ විදිහට මේව වර්ගීකරණය කරන්න පුළුවන්. එහෙම වර්ග කරාම එකම උපකරණ තමයි ආකාර දෙකටම වර්ගීකරණය වෙන්නේ. එකක් තමයි යොදන අවස්ථා මත භාවිත කරන අවස්ථා මත වර්ග කරනවා. අනිත් එක තමයි බලය මත නැත්නම් එයාට ශක්තිය ලබා දෙන බලය මත වර්ග කරනවා. ඕන මෙහෙම තමයි දුවේ පුතේ අපි කොහොමද මෙහෙම තමයි අපි මේ බිම් සැකසීමේ උපකරණ වර්ගීකරණය කරන්නේ. ඊළඟට අපි යනවා දැන් මෙහෙම වර්ග කරලා නේද ද්විතීක බිම් සකස් කරලා පාත්ති හදලා බිම සිවුම සකස් කරලා මෙහෙම කරාට පස්සේ ඊළඟට අපිට තියෙන අපේ ඊළඟ කාර්යය තමයි මොකද්ද භෝග සංස්ථාපනය මේ ඔක්කොම කරන්නේ බීජ හිටවන්නනේ භෝගයක් හිටවන්නනේ මොකද්ද භෝග සංස්ථාපනය කියන්නේ ඔන්න පුතේ දුවේ අපි ඊළඟට යන කතාව තමයි භෝග සංස්ථාපනය නะ ඒක අපි අර්ථ දැක්කොත් නැත්තම් ඒක අපි අපිට අවශ්‍ය විදියට ඉගෙන ගන්න අවශ්‍ය විදියට කිව්වොත් රෝපණ ද්‍රව්‍ය නැත්තම් බීජ සහ පැල වගා බිමේ ස්ථාපිත කිරීම සහ භෝගයක් ලෙස සංස්ථාපනය වීම. දැන් භෝග සංස්ථාපනය කියලා කියන්නේ බීජයක් ක්ෂේත්‍රයේ හිටවන එකට නෙමෙයි හිටවලා ඒක පැලයක් ලෙස වැඩෙන්න ඕනේ. පැලයක් ක්ෂේත්‍රයේ හිටවලා ඒක ගහක් ලෙස හැදෙන්න ඕනේ. මෙන්න මේකට තමයි භෝග සංස්ථාපනය කියන්නේ. එහෙනම් රෝපණ ද්‍රව්‍ය වගා බිමේ ස්ථාපිත කිරීම භෝග සංස්ථාපනය ලෙස හඳුන්වනයි රෝපණ ද්‍රව්‍ය වගා බිමේ ස්ථාපිත කිරීම කියන වචනේ ඇතුලේ තියෙනවා සිටුවීම සහ ගහක් ලෙස වැඩීම මේකට තමයි භෝගයක් සංස්ථාපනය කරනවා කියලා කියන්නේ එතකොට භෝග සංස්ථාපනය කිරීමේදී ප්‍රධානම සාධකය වෙන්නේ සලකා බලන රෝපණ ද්‍රව්‍ය ස්වභාවය දැන් කුඩාම බීජ තියෙනවා තියෙනවනේ දැන් කුඩාම බීජ කොහොම සංස්ථා දැන් තල කොහොම සංස්ථාපනය කරන තල ඉහිනව තල ඉසීම කිසිම පරතරය ගැන හැඟීමක් නැහැ අපි තල ඉහිනවා වී ඉහිනවා නැත්නම් වී ඉසීම වපුරනවා කියලා කියන්නේ වී වැපිරීම ඊළඟට තව කොටසක් තියෙනවා පේරිවලට දාන්න පුළුවන් අපි දන්න කාලේනම් කුරක් කරනොත් ඉසීම තමයි කරන්නේ නමුත් දැන් කරන්නේ කුරක්කම් පේරිවලට හිටවනවා රාබු පේරිවලට හිටවනවා කැරට් පේරිවලට හිටවනවා වී බීජ
வீடர இந்த சீடரை பாவிச்சுக்கலாம், நத்தங்க பீஜ வாப்கர பாவிச்சுக்கலாம், பீஜ பேலியடதான். ஏன்னா இன்னும் குடா பீஜ தியனே வாப்பிக்கிறான்னு பீஜ இசீமஹூ பீஜ பேலியட சிட்டுவி. இத்தனை விசால பீஜ தியனேவா, விசால பீஜ தியனே அது பூத்தி அப்பிக்கிறான் முக்காத பரதரையா சகித்தவ ஹிட்டவனும் தேங்க ஏற்கனவே தேங்க அப்பிக்கு விசால பீஜ காத்துவோம் போல் கடியாக காத்துவோம் குடாலுக்குவினே அப்பி ஏக அடி விசியாயி விசியா மீட்டர் தாயே தாயே பரதரையும் ஹிட்டவனும் பண்டக்கா பண்டக்கா கத்து ஏத்தே வகை பண்டக்கா ஹிட்டவன்னே அப்பி சென்டிமீட்டர் தசம மீட்டர் தசமநாமையாய் தசமநாமையாக திக தசமநாமையாக தசமஹாயாக பலன் பேலிய பேலி அத்தர தசம நாமையாய் பெல அத்தர தசம ஹயா ஏ வகை பத்தோல வட்டக்கா வெட்டக்கொலு பிபிஞ்சா எம் கிசி பரதரையாக தூக்கிட்டோம்னா போகோவிட்ட தனி வகா வளவாள் வளர் එතකොට බීජක් ක්ෂේත්‍රයේ සංස්ථාපනය කරනකොට නැත්නම් බීජයේ ක්ෂේත්‍රයේ හිටවනකොට නිවැරදි ගැඹුර සහ නිවැරදි පරතරය භාවිත කරන්නට ඕනේ. මෙන්න මේ නිවැරදි ගැඹුර භාවිත කරන්නයි. අපි හිතමුකෝ බීජයක් බීජයක සමස්ත ඝනකම සෙන්ටිමීටරයයි කියලා. මිලිමීටර 10යි. සෙන්ටිමීටරයක් ඝනකම බීජයක් පොළොවේ ඇතුළට දාන්න පුළුවන් උපරිම පසයට යට කළ හැකි උපරිම ගැඹුර වෙන්නේ එයාගේ විස්කම්බයමින් තුන් ගුණයක් හෝ හතර ගුණයක් උපරිමින් තුන් හතර ගුණයක්. ඒ කියන්නේ හතර ගුණයකට වඩා යට කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් බීජය පැලවෙන්න ප්‍රමාද වෙනවා, පැලවෙන්නේ නැති වෙනවා. මොකද එයාට එයාගේ බීජාග්‍රපයට මෙයාව උස්සගෙන නැත්නම් එයාගේ පැලයට මේ වතුර පස් ප්‍රමාණය උස්සගෙන උඩට එන්න බැරි වෙනවා. ඒ නිසා බීජයේ විස්කම්බයමින් හතර ගුණයක් තමයි උපරිමින් එයා යට කරන්න පුළුවන්. එතකොට ඒකත් තමයි ගැඹු ඊපස් ගැඹුර සහ නිවැරදි පරතරය භාවිත කිරීම. ඇයි මෙහෙම කරන්නේ? මේකේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද? නිවැරදි ගැඹුර භාවිත කිරීම, නිවැරදි පරතරය භාවිත කිරීම. පළවෙනි එක තමයි ප්‍රරෝහණය පහසු වෙන්නට ඕන. ප්‍රරෝහණය පහසු වෙන්නට ඕන. අවංගනේ එක තමයි ප්‍රරෝහණය පහසු වෙන්න නම් අර ගැඹුර තීන්දුව කරන්නට ඕන. දෙවෙනි එක අතු පැතිරීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් සැපයීම. අතු පැතිරෙන්න පිරකඩ ප්‍රමාණවත් සැපයීම. තුන්වෙනි එක තමයි මුල් වර්ධනයේ ප්‍රමාණවත් ඉඩකඩ ලැබීම. හතර ගසකින් තවත් ගසකට ඇතිවන සෙවණේ බලපෑම අඩුවීම. මම මේ වචන ටික කියලා මම ඔබට පොඩි කතාවක් කියන්නම්. ඊළඟ එක පලිබෝධාණි අවම වීම. ශාක අතර තරඟකාරීත්වයේ අඩුවීම, කාර්යක්ෂම ලෙස භූමි භාවිත කළ හැකි වීම. මම මේ අපේ ගිවල් කිට්ටුව මේ ක්ෂේත්‍රයක් දැක්කා. මේ මනුස්සයල කවුරු හරි දීපු උපදේශයක් තියෙනවා. මේ කෙසල් හිටවන්නක හොඳයි මීටරෙන් මීටරේ තනි ගහ. එතකොට හෙක්ටයාර එකකින් අපිට වැඩි පැල ප්‍රමාණයක් හිටවන්නත් පුළුවන්, වැඩි කෑන් ප්‍රමාණයක් ගන්නත් පුළුවන් කියලා කවුරු හරි උපදේශයක් දීලා තියෙනවා. හෙක්ටාරයක් කියන අක්කර කීයද ඔය පුතේ? හෙක්ටාරයක් කියන අක්කර 2.46ක්. මේ අක්කර 2.46ම මේ මිනිස්සයා, මේ ගොවියා බොහෝම ළඟින් ළඟින් කෙසෙල් හිටෙව්වා. මොකද වුනේ? එක ශාකයක කෙහෙල්ලත්ෙන් අනිත් ශාකයක කෙහෙල්ලත් වැහෙනවා. කුහෙල් කුලේ වැහෙනවා. වැහෙනකොට එහෙම එහෙම වැහිලා වැහිලා මුළු ක්ෂේත්‍රයේම පරපෝෂිත පත්‍ර. මොකද ආහාර නිෂ්පාදනය කරන්න නම් පත්‍රවල සූර්යාලෝකේ වැටෙන්න ඕනනේ. පත්‍රවල සූර්යාලෝකේ වැටෙන්නේ පත්‍ර කොටසකට විතරයි. අනිත් ඔක්කොම වැහිලා තියෙන්නේ. එතකොට අර උඩ අය හම්බ කරන ආහාර ටික යට අය පරිභෝජනය කරලා කිහිල් කැන් හැදෙන්න තරම් ආහාර අතිරික්තයක් නැහැ. ඉතින් මේකෙන් මම හොඳට බැලුවා පුංචිම පුංචි කිසෙල් කැන් ඇවරි 3-4 අර එහෙම ටිකක් තූටක් හරි ලොකු කිසෙල් කැනක් ලැබුණේ ඉඩම වටේට විතරයි. මොකද ඒ කිසෙල් ගහ එළියට සූර්යාලෝකයේ පැත්තට නැමිලා යම් ප්‍රමාණාත්මක කිසෙල් කැනක් ලැබුණා. අනිත් ඔක්කොගෙම තිබ්බේ ඉතාම් පුංචි පුංචි කිසෙල් කැන්. ඒකට හේතුව තමයි මේ ගසකින් තවත් ගසක් සෙවණේ ඇතිවන සෙවණේ බලපෑම කියන එක. එතකොට ඒක අඩු වෙන්න තමයි අපි නියම පරතරය දෙන්නට ඕන. පලිබෝධාණි අඩු වෙන නැත්තම් එකකට මොකක් හරි පත්‍රවලට පත්‍ර ආහාර ගන්න දලඹු එක આવත් එමු කොහොම එක විදිහට තියෙනවා නම් ඉක්මනට රෝගේ පැතිනවා. අනික තමයි පසට පොඩ්ඩක්වත් ආලෝකය නොවැටුනාම හොඳ ශුද්ධ පරිසරයක් නිර්මාණය වෙනවා ශාක යට. ඒ නිසාවෙන් පලිබෝධ පාලනය අපහසු වෙනවා. සාතතර තරංගයක් ඇති වෙනවා. දැන් මේ මං කිව්වේ දැන් අර කිසෙල් ගස් අතර පවා ආලෝකය සඳහා තරංගයක් ඇති වෙනවා. ජලය සඳහා තරංගයක් ඇති වෙනවා. ඉඩකඩ සඳහා තරංගයක් ඇති වෙනවා. පෝෂක සඳහා තරංගයක් ඇති වෙනවා. මේ තරංගයේ ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ආලෝකය ලබා ගන්න ගස් වේගයෙන් උස යනවා. උස ගියාම කඳේ ශක්තිමත් බව අඩු වෙලා පොඩි හුළඟකට පවා ඔක්කොම ටික බිම වැටෙන්නට පුළුවන්. ඊළඟට නිවැරදි නිවැරදි පරතරය භාවිච්චි කරපුවාම කාර්යක්ෂම භූමිය භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට නිවැරදි ගැඹුර සහ නිවැරදි පරතරය භූග සංස්ථාපනයේදී ඉතාම වැදගත් කතාවක්. එතන බෝවනෝදනේ භූග සංස්ථාපන ක්‍රම දුවේ භූග සංස්ථාපන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකට බෙදන්න පුළුවන්. ඍජුවම ක්ෂේත්‍රයේ සිටුවීම්. තව කොටසක් තියෙනවා තවාං කරලා පැලා අරගෙන ක්ෂේත්‍රයේ සිටුවීම්. එහෙමනේ දැන් මිරිස් තවාං දානවා, වම්බඩු තවාං දානවා, තක්කාලි තවාං දානවා, දුංකල තවාං දානවා නේද? තවාං දාලා බීලුණු තවාං දානවා, තවාං දාලා පැලේ අරන්ගින් හිටවන ඒවත් තියෙනවා. ඍජුවම ක්ෂේත්‍රයේ හිටවන ඒවත් තියෙනවා. දැන් පොල් ගත්තොත් එහෙම පොල් නම් තවාං දාලා තමයි හිටවන. නමුත් ඔය අපි මෙහෙම හිටමුකෝ මේ වැටකොළු, කරවිල, පතෝල මේවා අපිට ඍජුවම ක්ෂේත්‍රයේ හිටවන්නට පුළුවන්. දැන් මේ ඍජුවම ක්ෂේත්‍රයේ හිටවන ඒවා අපට පුළුවන් කෙලිම බීජ වැපිරීම. දැන් කුරක්කන් ගත්තොත් වපුරනවා, වී වපුරනවා, තල ඉහිනවා බීජ වශයෙන්. ඊළඟට වෙනත් වර්ධක කොටස් සිටුවීම. වෙනත් වර්ධක කොටස් කියන්නේ දැන් බතල නම් බතල දළු, මඤ්ඤොක්කා දඬු, ඈ කිසෙල් මොරෙය්‍ය, කහයිගුරු රයිසෝම, අර්ථාපල් ආකන්ද, මේ මෙවැනි ඈ එතකොට අභාබරල ගානත කිරියල කූම මේවා හිටවන. වෙනත් වර්ධක කොටස් හිටවනවා. බීජ නම් ඍජුවම ක්ෂේත්‍රේ වපුරනවා. වැපිරීම කොටස් දෙකකට තියෙනවා පුතේ. අහමු ලෙස වැපිරීම, තල ඉහින්නේ අහමු ලෙස, වී ඉහින්නේ අහමු ලෙස, කුරක්කන් ඉහින්නේ අහමු ලෙස. අහමු හොඳ ටිකක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. එතකොට දැන් අහමු ලෙස ඉහිනකොට කොහොමද යන්තම් හරියකේ පරතරය අපි යම් ප්‍රමාණයකට එක ළඟම බීජ නොවැටෙන්න වග බලාගන්නේ මොකද්ද කරන ක්‍රමය? දුවේ පුතේ අපි ඒකට පොංචි උපක්‍රමයක් කරනවා. බීජ වැලිත් එක්ක මිශ්‍ර කරනවා. බීජ කිලෝ එකට වැලිත් කිලෝ එකක් දාලා වැලිත් එක්ක බීජ හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා අපි මොකද කරන්නේ? ඒ මිශ්‍රණය හිනවා. එතකොට ඒ මිශ්‍රණයේ මිටක් අතර ගත්තාම ඒකේ කුරක්කන් යට නෙමෙයි තියෙන්නේ, වැලිත් තියෙන. ඒ හින්දා අපිට පරතරය යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන්. තනිකරම කුරක්කන්, තනිකරම තල, තනිකරම හිනවාට වඩා. ඒවා එහෙම පුංචි පුංචි උපක්‍රම ගොවි මහත්තයෝ උදා ගන්නවා. ඒවා ඇත්තටම සාර්ථක උපක්‍රම. ඊළඟට පේලියට බීජ වැපිරීම. වී පේලියට දානවා. මොකද බීජ වප් කරවලින් වී පේලියට දානවා. ඒකම කුරක්කන් වලට කරන්න පුළුවන්. ඒක සෝයා බෝංචි වලට කරන්නත් පුළුවන්. කව්පි වලට කරන්නත් පුළුවන්. පේලියට බීජ වප් කර ආධාරයෙන් නැත්නම් බීජ සිටුවන උපකරණ තියෙනවා. දැන් බීජ වප් කර කියලා ඉංග්‍රීසියෙන් කියනවා සීඩර් කියලා. මේ සීඩර් මගින් අපිට පුළුවන් මේ වැඩේ කරන්න. ඊළඟට තව පැල ලබා ගන්නකොට අපි පැල හිටවනවා. පැල හිටවනවා පේලි ක්‍රමයට. පැල හිටවනවා දැන් ඔය බීජනේ අර විදිහට හිටි පැලත් හිටවනවා පේලි ක්‍රමයට. කොහොමද? තනි පේලියට. දැන් බඩිරම හිටවන්නේ අපි තනි පේල. තනි පේලියට. ඊළඟ දෙපේලියටත් හිටවනවා. දෙපේලියට විශේෂයෙන් ලංකාවේ දෙපේලියට හිටවන හොඳම භෝගය තමයි අන්නාසි. අන්නාසි පේලි දෙකක් ළඟින් හිටවනවා. ආයි යම් පාරතරයක් තියෙනවා. ආයි පේලි දෙකක් ළඟින් හිටවනවා. මේකට හේතුවක් තියෙනවා. දැන් අන්නාසි මෙහෙම හිටවන. ඔබ හිතන්න අන්නාසි කියන්නේ ටිකක් පශ්චා සාත්තු සහ අස්වන් නෙලීම් කරන්න අමාරු ශාගය. මොකද කැපෙනවා. අන්නාසි කොලේත් කටු තියෙනවා. එතකොට දැන් දෙපේලියක් එක ළඟින් හිටවලා ඊළඟට යම් විශාල පරතරයක් තියලා ඊළඟ පේලි දෙක හිටවනකොට අර පරතරයේ පැත්තට තියෙන අන්නාසි පේලි දෙක නැමෙනවා මේ වැඩි පරතරයේ පැත්තට. අනිත් පැත්තේ පේලිය ලැබෙනවා නැමෙනවා අනිත් පැත්තට. එතකොට අර පශ්චාත්සාත්තු කරගැනීමේ පහසුව තියෙනවා වගේම අස්සොන් නෙලා ගැනීමේ පහසුව තියෙනවා. ඒ වගේම අන්නාසි ශාකයට ආලෝකය අපි විද්‍යාත්මක හොඳ ලස්සන වචන ඇතන ආලෝකය අතුරු කඩනය කරගන්නවා කියලා. ආලෝකයට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව වැඩි. ඒ නිසා හොඳ අස්වැන්නක් අන්නාසි වලින් ගන්න පුළුවන් මේ දෙපේලි ක්‍රමය භාවිතා කරලා. ඊට පස්සේ තවත් ක්‍රමයක් පාවිච්චි කරනවා. මේගොල්ලෝ ත්‍රිකෝණ ක්‍රමය. පැල හිටවනවා ත්‍රිකෝණ ක්‍රමයට. ත්‍රිකෝණ ක්‍රමයට මේ තියෙන උදාහරණට වැඩිය ගොඩාක් හොඳයි පුතේ. ගස්ලබු. ගස්ලබු තමයි ලංකාවේ ත්‍රිකෝණ ක්‍රමයට හොඳටම හිටවන්න පුළුවන් ශාකයේ ගස්ලබු. ත්‍රිකෝණ ක්‍රමයට මේකලෝ දීලා තියෙන කෙසෙල් කියලා. කෙසෙල් ත්‍රිකෝණ ක්‍රමයට හිටවන්නට වැඩිය හොඳටම හිටවන්න පුළුවන් අඩි 7-7-7 සමපාද ත්‍රිකෝණ වලින් හිටවන්න පුළුවන් ශාකයක් තමයි ගස්ලබු කියලා කියන්නේ. ඊළඟට සමචතුරස්‍ර ක්‍රමය. පොල් හදන්නේ සමචතුරස්‍ර ක්‍රමයට. අඹ හදන්නේ සමචතුරස්‍ර ක්‍රමයට. දොඩම් හදන්නේ සමචතුරස්‍ර ක්‍රමයට. පේලත් මේ විදිහට හදන්න පුළුවන්. සමචතුරස්‍ර දැන් බලන්න මේ පොල් සඳහා දීලා තියෙන පරතරය මීටර 8 වැඩි කිරීමට සමචතුරස්‍ර ක්‍රමයට හදන්න. කෙසෙල් වලට දීලා තියෙන පරතරය කෙසෙල් වලටත් පුළුවන් ඒ වැඩේ කරන්න. ඈ ඊළඟට පහේ බෙදීමේ ක්‍රමය. පහේ බෙදීමේ ක්‍රමය කියලා කියන්නේ භෝග හතරක් හතර මුල්ලේ දැන් අපි හිතමු අඩි 8 කියලා අල්ලියේ ප්‍රමාණය නැත්නම් මීටර 8 8 ඒතර අඩි 26 26. එතකොට ඒ සමචතුරස්‍රයේ මුළු හතරේ ශාක හතරක් හිටෝ. ඒත් එක්කම මැද තව එකක් හිටෝ. අපට දැන් මෙහෙම කරන්න පොල් වගාව යටතේ අපිට පුළුවන් නම් පොල් අලියක් මැන්දේ ටොම්මි ජේසි අඹ ශාකයක් හිටවන්න මෙන්න මේක අර පහේ බෙදුම් ක්‍රමයට තමයි යන්නේ. හරිද? හරි. ඊළඟට මේ තමයි භෝග සංස්ථාපන කරන විදි. නැත්තම් භෝග සංස්ථාපනය කරන ආකාර බීජ හිටවන්න පුළුවන් බීජෙහි ඉන්න පුළුවන් පැල හිටවන්න පුළුවන් කොහොමද පේලි ක්‍රමයට දෙපේලි ක්‍රමයට ත්‍රිකෝණ ක්‍රමයට සමචතුරස්‍ර ක්‍රමයට පහේ බෙදුම් ක්‍රමයට ආදී වශයෙන් අපිට පැල හෝ වර්ධක කොටස්. දැන් අපි ගන්න කෙසෙල් මොරෙයියා. කෙසෙල් මොරෙයියනොත් අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණ ක්‍රමයට නැත්තම් සමචතුරස්‍ර ක්‍රමයට හිටවන්න. එතකොට පැල විතරක් නෙවෙයි වෙනම ගන්නවා අපි රයිසෝම ගත්තත් එහෙම හිටව ගන්න පුළුවන් ඕන නම් ආකන්ද ගත්තත් එහෙම හිටව ගන්න පුළුවන් අවශ්‍ය නම් අර කිව්ව වගේ මොරෙයියන් හිටවන්න පුළුවන් බල්බ බල්බිල ඕන එකක් මේ සඳහා අපිට භාවිතා කරන්නට පුළුවන්. ඊළඟට බලමු පුතේ අපි භෝග සංස්ථාපනය කරන්න මොනවද තියෙන උපකරණ. භෝග සංස්ථාපනය කරන්න තියෙන උපකරණ විවිධ උපකරණ පාවිච්චි කරනවා. ඇයි මෙහෙම පාවිච්චි කරන්නේ? ගතවන කාලය අඩු කර ගන්න ඕන. නැත්තම් මේකට කුඩ කල් වේලා යන නිසා මේ ගතවන කාලය අඩු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ භෝග සංස්ථාපනයේදී ගතවන කාලය අඩු කර ගන්න ඕන. ඊළඟ තමයි ශ්‍රමය අඩු කර ගන්නට. ලංකාවේ කෘෂිකර්මාන්තය කරන්න අමාරුම ඒ සඳහා මිලක් නියම කරන්න ගියම තියෙන ලොකුම ගැටලුව තමයි ශ්‍රමයට දෙන අධික මිල. ලංකාවේ ශ්‍රමය ගොඩාක් මිල වැඩි. එතකොට ඒ ශ්‍රමය අඩු කර ගන්න ඕන. ඊළඟට පොහොර යොදන්න. පොහොර යෙදීමට, වල් නෙලීමට මෙන්න මේ වගේ ඔබේ ඉදල් සඳහා අපි උපකරණ භාවිතා කරනවා. බීජ සංස්ථාපනට ගතවන කාලය අඩු කරගන්න, ශ්‍රමය අඩු කරගන්න, පොහොර යොදා ගන්න, වල් නෙලන්න මේ සඳහා විශේෂයෙන් අපි බීජ ශේත්‍ර සංස්ථාපන සඳහා භාවිතා කරන උපකරණයට කියනවා බීජ වප්කර කියලා. වප්කර. වප්කර කියලා කියන්නේ බීජ වැපිරීම කියන එක. වපුරන්න පාවිච්චි කරන උපකරණ තියෙනවා හදලා. මේ තියෙන්නේ බලන්න මෙතන මේ ඔබේ 73 වෙනි පිටුවේ 5.14 කියලා රූපයක් දීලා තියෙනවා. මඩබී බීජ වප්කර. ඒ කියන්නේ ශේත්‍රයේ මඩ කරලා ඒකේ බීජ සිටුවන්න ගන්න උපකරණ තමයි මඩවී බීජ වප්කරය. හැබැයි මෙතනදී මේ වී බීජ වප්කරයෙන් දානකොට පැල කරලා නම් මේ වැඩේ කරන්නේ මුල් අදිනකල් ඉන්නේ නැතුව යන්තම් මූණ නැත්නම් බීජේ යන්තම් පැලවේගෙන එනකොට. ඔකට අපි ගමේ මිනිස්සු නැත්නම් ගොවියෝ කියන්නේ කටුමුණ වෙනවා කිය. කටුමුණ වෙනවා කියන්නේ මුල යාන්තම් එළියට එනකොට අපිට ඒකේ බලන්න පුළුවන් බීජේ පුංචි සුදු පාට කොටසක් එන්නේ. එහෙම වුණාම බීජ තමයි මේ සඳහා ගන්න. එහෙම නැතුව හොඳටම පැලවුනොත් මුල දිග වැඩි. එතකොට වප්කරෙන් බීජ පල්ලහැට බහින්න නැතුව යනවා මේ බීජ වප්කර භාවිතා කිරීමේදී. එතකොට බීජ සංස්ථාපන උපකරණ ගත්තොත් දුවේ පුතේ ගත්තම බීජ වප්කර අනික පැලසිටුවීම යන්ත්‍ර ආකාර දෙකක් තියෙනවා. බීජ වප්කර ගත්තාමත් වප්කර වර්ග දෙකක් තියෙනවා. ගොඩ බීජ වප්කරය, මඩ බීජ වප්කරය. කියන්නේ ගොඩබිමේ ශේත්‍රය හොඳින් සකස් කරලා, සියුම්ව සකස් කරලා ඒකේ බීජ හිටුවීමට ගන්නා උපකරණයට අපි කියනවා ගොඩ භෝග වලට ගොඩ බීජ වප්කරය කියලා. ඔය බඩේ රඟු, සෝයා බෝංචි, මුං, කව්පි, තල, කුරක්කන් වැනි භෝග සඳහා මේ FMRC කියන ආයතනයේ මහලුපල්ලමේ තියෙන FMRC කියන ආයතනය විසින් FMRC ගොඩ බීජ වප්කරය කියන උපකරණය හඳුන්වලා දීලා තියෙනවා. මෙන්න මේකෙදි මේ බලන්න එකට FMRC බීජ වප්කර මෙතන තියෙනවා දීලා මෙන්න මේ 5.16 රූපය මේකේ තියෙනවා. බලන්න දෙපැත්තෙන් රෝද දෙකක් තියෙනවා, බීජ පෙට්ටියක් තියෙනවා. රෝද දෙක සහ බීජ පෙට්ටි දෙක යාවෙන ඇක්සලයක් තියෙනවා. ওই ඇක්සලේ මෙන්න මේ බීජ වප්කරය මේ බීජ පෙට්ටියට යටින් ඇක්සලයට සම්බන්ධ වෙනවා පුංචි සිලින්ඩර. මේ සිලින්ඩරයේ පරිදි වලවල් හාරලා තියෙනවා. ඒ වලේ ප්‍රමාණය භෝගයේ ප්‍රමාණයට සමානයි. අපි දැන් මේකෙන් විහිඳ යන්නේ කුරක්කන් නම් හිටවන්න යන්නේ කුරක්කම වලට ගැලපෙන ඩ්‍රම් එකක් නැත්තම් සිලින්ඩරාකාරයි කොටස මේකට හයි කරන්න පුළුවන්. බඩේරඟු නම් බඩේරඟු බීජයක් විතරක් ඒ වලට වැටෙන විදිහේ. එතකොට ඒක කැරකෙනකොට ඒ බීජ අනිත් පැත්තෙන් කැරකිලාගින් බිමට වැටෙනවා. මේක අර ඇක්සල් එකත් එක කැරකෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ගොඩ බීජ වප් කරේ. ඊළඟ බලන්නකෝ මේ රොටර් මේ දෙරෝද ට්‍රැක්ටරේ නැත්තම් මේ 2 wheel ට්‍රැක්ටරේට හයි කරන බීජ වප් කරේ. බීජ එතකොට සිවුරෝද ට්‍රැක්ටරේට නැත්නම් 4 wheel ට්‍රැක්ටරේට හයි කරන බීජ වප් කරේ. බීජ වප් කර රාසියක් තියෙනවා. FMRC කියන ආයතනය හදපු ඊට කලිනුත් මේවා හදපු මහතුරු හිටියා වික්‍රමසේකර කියලා මහත්තයෙක් හිටියා. අපිව ගරු කරන්න ඕනේ. ඊළඟ ජෝම් පුල්ලේ කියලා මහත්තයෙක් හිටියා. ඒගොල්ලෝගේ නමෙන් වික්‍රමසේකර බීජ වප් කරේ, ජෝම් පුල්ලේ බීජ වප් කරේ කියලා බීජ වප් කර ලංකාවේ තියෙනවා. ඊට අමතරව දැන් ඊට පස්සේ ඊට වඩා ඒකේ අඳුළු හොඩුකම් හොයාගෙන වැඩි දියුණු කරපු බීජ වප් කර තමයි මේ FMRC ආයතනයේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒත් එක්කම පුතේ ගුවන්පැල සිටුවීමේ යන්ත්‍ර මේක ටික කාලයක් වෙනවා දැන් හඳුන්වා දීලා අතින් ක්‍රියා කරන මේකට නිකම් බෑ. මේකට විශේෂිත ඩැපොක් තවානක් තියෙනවා. අපි කෙනෙක්ට ස්පෙෂල් ඩැපොක් කියලා විශේෂිත ඩැපොක් තවානක් දාලා ඒකෙන් ඒ තවානෙන් ගොයන් නිකන් තීරු කපාගෙන මෙන්න මේ යන්ත්‍රයට දාලා මෙන්න මේ 5-19 කියන යන්ත්‍රයට දාලා ඒ යන්ත්‍රය අතින් ක්‍රියා කරමින් පැල සිටුවීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම දුවේ පුතේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා යන්ත්‍ර විශේෂයෙන් මේ ද්විරෝද ට්‍රැක්ටර එක දෙරෝද ට්‍රැක්ටර එකට හයි කරන නැත්නම් 2 wheel ට්‍රැක්ටර එකට හයි කරන පැල සිටුමේ යන්ත්‍ර තියෙනවා. මේ සඳහා ගොඩාක් දවසකට හෙක්ටාර එකක් විතර ලේසියෙන්ම පැල සිටුවා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි මෙහිදී මේ සඳහා විශේෂිත වූ ඩැපොක් තවානක් තියෙනවා. ඒ තවාන අපි ඉදි කර ගන්නට ඕනේ, තවාන හදා ගන්නට ඕනේ. ඒ තවානෙන් ගන්නා ගුවන් තීරු තමයි මෙන්න මේ බීජ සිටුවීමේ යන්ත්‍රයට අපි ඇතුල් කරන්නේ. ඉතින් දුවේ පුතේ මේ වෙනකොට බීම් සැකසීමේ උපකරණ ගැන අපි ගොඩාක් කතා කළා. බලන්න මුලින්ම අපි ගියා බීම් සැකසීම අරමුණු අපි කතා කළා මොනවද කියලා. ඉතින් බීම් සැකසීම කියලා කියන්නේ බීජයක් හෝ පැලයක් මනාව සංස්ථාපනය කිරීමටත් හොඳින් වර්ධනය වීමට සුදුසු පරිසරයක් ගොඩනැගීම තමයි භෞතික සකස් කිරීම තමයි බිම් සැකසීම කියලා කිව්වා. බිම් සැකසීම අරමුණු අපි කතා කළා මොනවද අරමුණු කියලා. භෞතික தත්ත්වය දියුණු කරන්න, මූල පද්ධතිය පැතිරීම පහසු කරන්න, භූමිය හොඳට සකස් කරලා දෙන්න, ගල් මුල් ටික ඉවත් කරන්න, පසට පොහොර යොදන්න, ඊළඟට පලිබෝධ පාලනය කරන්න, මතු පිට ඇති වල් පැලෑට ඉවත් කරගන්න, ඉපනැලි වල තියෙන පලිබෝධ විනාශ කරගන්න, හිරු එළියට පලිබෝධ නිරාවරණය කරන්න, පක්ෂීන්ට සදා පලිබෝධ නිරාවරණය කරන්න, මෙන්න මේවා. ඊට පස්සේ අපි බිම් සැකසීමේ පියවර කතා කළා. මූලික බිම් සැකසීම, ඒ කියන්නේ ක්ෂේත්‍රයේ බෝවයක් නැති අවස්ථාවේ පසට කරන ඕනෑම බිම් සැකසීමක් කිව්වා අපි මූලික බිම් සැකසීමක් කියලා. එක කොටස් දෙකකට බෙදුවා. කොහොමද? ප්‍රාථමික හා ද්විතීක කියලා. ප්‍රාථමික කියලා කිව්වේ පස පෙරලීම, ද්විතීක කියලා කිව්වේ මේ පෙරලූ පස කුඩා කැට පොඩි කිරීම සිදු කරලා සියුම් පසක් නිර්මාණය කිරීම. ඊට පස්සේ ද්විතීක බිම් සකස් කිරීමේදී පාති වර්ග හතරක්, උස් පාති, ගිල්ලූ පාති, වැටියා කානුවා තනි වගා වලවල් ගැන අපි කතා කළා. උස් පාත්තිය ගිල්ලූ පාත්ති ගැන අපි ඉදිරි පාඩමකදී කතා කරනවා කියලා කිව්වා. වැටියා කානු දණ්ඩ වැටි දමණය නැත්තම් රීජරය කියන නගුල් වර්ගය භාවිතා කරනවා කිව්වා. රීජරය සිවුරෝද ට්‍රැක්ටරයකට සවි කරලා අපිට ලේසියෙන්ම වැටිහා කාණු පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. මේවා මේ පොළොවෙන් අලවසෙන් නැත්තම් අස්වන උදුරා ගන්න බෝව සඳහා බතල රට කජු ඉන්නල ආර්තාපල් ඊළඟට කැරට් වගේ බෝග සඳහා භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ තනි වගා වලවල් ගැන අපි කතා කළා. අපිට මතක ඇති දුවේ පුතේ තනි වගා වලවල් කියන්නේ එක බෝගයකට එක වලක්. මොකද එතකොට මුළු ක්ෂේත්‍රයේම හාන්නවත් මොකක් කරන්න කැටපොඩි කරන්න දෙයක් නැහැ. වගාවල විතරක් නිර්මාණය කරලා පොල් සදාන සෙන්ටිමීටර 90 වලක් කපනවා. මීටර 8 පරතරයක 8 වැඩි කිරීම 8 පරතර කෙසෙලුත් ඒ වාගේ සෙන්ටිමීටර 60 වැඩි කිරීම 60 අඩි නම් 2 වලක් කපලා මීටර 3 පරතරයට හිටවනවා. මේ වල කපද්දිත් ඔබට මං කිව්වා වලේ මතු පිටපස් වෙන පැත්තකටත් ඉතුරු පස් වෙන පැත්තකටත් දාලා මතු පිටපස් වලට ඊහා සමාන ප්‍රමාණයක් කොම්පෝස්ට් එකතු කරලා ඒ දෙක නැවත වැල වහලා ඊට පස්සේ තමයි තනි බෝගේ මේක සංස්ථාපනය කරන්නේ කියලා. ඊට පස්සේ බිම් සැකසීමේ උපකරණ ගැනත් අපි කතා කළා. ප්‍රාථමික බිම් සකස් කිරීමේ උපකරණ, ද්විතීයික බිම් සකස් කිරීමේ උපකරණ, අතුරුයත් ගෑමේ උපකරණ, ඒ කියන්නේ යොදන අවස්ථාව මත වර්ගීකරණය කරනවා කියලා කිව්වා. ඊළඟට යොදන බලය මත මේක වර්ගීකරණය කරනවා කියලා කිව්වා. මොනවද මේක යොදන බලය? මොකද මිනිස් බලයෙන්ද ක්‍රියාත්මක කරන්නේ, සත්ව බලයෙන්ද ක්‍රියාත්මක කරන්නේ, යන්ත්‍ර බලයෙන්ද ක්‍රියාත්මක කරන්නේ කියලා මම මේ පාඩමේදී ඔබට මතක් කරා. ඊට පස්සේ කතා කළා දුවේ පුතේ අපි භෝග සංස්ථාපනය පිළිබඳව. භෝග සංස්ථාපනය කියලා කියන්නේ රෝපණ ද්‍රව්‍ය වගා බිමේ ස්ථාපිත කිරීමට තමයි භෝග සංස්ථාපනය කියන්නේ. සංස්ථාපන කියන වචනේ කියන්නේ හිටවලා පැත්තකට බලන් ඉන්න කෙනේ හිටවන බීජයක් ශාකයක් ලෙස වර්ධනය වෙන්නට ඕන. ඒක තමයි සංස්ථාපනය වෙනවා කියලා කියන්නේ. එතකොට මේකෙදි බීජවල රෝපණ ද්‍රව්‍යවල ස්වභාවය තමයි මේ සංස්ථාපනයේ ප්‍රධාන වැදගත් වෙන්නේ. කුඩාම කුඩා බීජ අපි සාමාන්‍යයෙන් වපුරනවා, මේ බීජ අහඹුලෙස වපුරන්නත් පුළුවන්, පේලියට මේක වැඩි කරන්නටත් පුළුවන්. ඊළඟට සමහර දේවල් වලවල් කපලා නිසි පරතරයකින් හිටවනවා, බණ්ඩක්ක, වට්ටක්ක, පතෝල වගේවා. ඊළඟට වැදගත් කොටසක් තව කතා කළා, මේ ගැඹුරු සහ නිවැරදි පරතරය භාවිතා කිරීම කරන්නේ ඇයි හිටවනකොට? පරෝහණය පහසු වෙන්න මං කිව්වා බීජයක විස්කම්බයෙන් උපරිමෙන් යටකරන්න පුළුවන් හතර ගුණයක්, සෙන්ටිමීටරයක් නම් සෙන්ටිමීටර හතරයි. නිකන් හිතන්නකො කුරක්කන් බීජයක් සෙන්ටිමීටර පහක් විතර යටට දැම්මොත් ආත්මෙන කුරක්කන් බීජය පැලවෙන්නේ නැහැ. මම සාද ඒට පැලවෙලා සංස්ථාපණය වෙන්න අමාරුයි. ඉතින් අතු පැතිරීම සඳහා ඉඩකඩ ලබා දෙන්නට ඕනේ, මුල් වර්ධනයේ ඉඩකඩ ලබා දෙන්නට ඕනේ, ගසකින් තවත් ගහකට හෙවණින් ඇතිවන බලපෑම අඩු කරන්නට ඕනේ, පරිබෝධහානි අවම කරගන්නට ඕනේ, ශාක අතර තරඟකාරීත්වය අඩු කරගන්නට, කාර්යක්ෂම භූමිය භාවිතා කර හැකි වෙන්නට තමයි මේ නිමරිදි ගැඹුරු සහ නිවැරදි පරතරය අපි භාවිතා කරන්නේ. ඇත්තටම දුවේ පුතේ මේක අනිවාර්යෙන් හිතන්න ඕන දෙයක් තමයි. මොකද්ද? මේවා මේ ආවට ගියාට නෙමෙයි, මේවා පරීක්ෂණ කරලා හොඳට හොයලා බලලා තමයි මේ පරතර දීලා තියෙන්නේ. ඒක බිඳහැලලා අපිට ඕනේ ඕනේ විදිහට වගා කරලා ඊට පස්සේ අස්වැන්න අඩු වුණාය කියලා මැසිවිලි නගනවාට වඩා ටිකක් හොඳට හොයලා බලලා පොත පොත කියවලා දන්න අයගෙන් අහගෙන නිසි පරතරයට භෝග වගා කිරීම ඉතා වැදගත් වෙනවා. ඒක මේ පණිවිඩයත් අපේ සමාජයට දෙන්නට ඕනේ. මේ කිසි දෙයක් එහෙම කරන්න බෑ නිකන් උන්ට නෙමෙයිනේ කියන්නේ, ගුරුන් නැතුව හකුරු කන්න බෑ කියලා. මොකද හකුරු කන්න බැරිකම නෙමෙයි, හැම දෙයකම විදිහක් ක්‍රමයක් පිළිවෙලක් තියෙන නිසා. ඊට පස්සේ පුතේ භෝග සංස්ථාපන ක්‍රම ගොඩක් කතා කළා. බීජ වැපිරීම, පේලියට බීජ වැපිරීම නැත්නම් පේලියට දැමීම, ඊළඟට පැල හිටවනවා කියලා කිව්වා කොහොමද, තනි පේලි ක්‍රමයට බඩිරඟු වගේ, දෙපේලි ක්‍රමයට අන්නාසි වගේ, ත්‍රිකෝණ ක්‍රමයට ගස් ලැබුව වගේ, සමචතුරස්‍ර ක්‍රමයට පොල් කෙසෙල් වගේ දේවල්, පහේ බෙදුම් ක්‍රමයටත් පුළුවන් කෙසෙලුත් හිටවන්න පුළුවන්, නැත්නම් අපිට පුළුවන් පොල් වගාව මැන්දේ, හරියටම අල්ලිය මැන්දේ, ටොමි ජේසි වගේ අඹ ගහක් හිටවපම ඒකත් පහේ බෙදුම් ක්‍රමයට තමයි එන්නේ. ඊට පස්සේ භෝග සංස්ථාපන උපකරණ අපි කතා කළා. බීජ වප් කර කිව්වා, බීජ හිටවනේවට අපි කිව්වා බීජ වප් කර කියලා. සහ පැලසිටුමේ යන්ත්‍ර තියෙනවා, බීජ වප් කර කොටස් දෙකක් තියෙනවා කිව්වා. එකක් තමයි FMRC ගොඩ භෝග සඳහා හදපු FM ගොඩ භෝග වප් කරය, FMRC ආයතනයේ හදපු මඩ බීජ වප් කර. මේක ටිකක් දියුණු කරලා හදපු එක මම මේක කිව්වා. මීට පෙරත් අපිට තිබුණා බීජ වප් කර වික්‍රමසේකර මහත්තයාගේ වික්‍රමසේකර බීජ වප් කර, යෝම්පුල්ලේ මහත්තයා හදාපු යෝම්පුල්ලේ බීජ වප් කරය. ඊට අමතරව තමයි මේ වෙනකොට ඒ වාගේ අඩුපාඩු වැඩි දියුණු කරලා මේ අලුතෙන් හදලා තියෙන FMRC බීජ වප් කර. ඊට පස්සේ පැලසිටුවීම යන්ත්‍ර, විශේෂයෙන් ගොයම් පැල හිටවන්න පැලසිටුවීම යන්ත්‍ර නිර්මාණය කරලා තියෙනවා. පේලි 6ක් එකවර හිටවන්න පුළුවන්, මිනිස් බලෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් උපකරණ තියෙනවා. ඒත් එක්කම ද්විරෝද ට්‍රැක්ටර් එක නැත්තම් 2-wheel ට්‍රැක්ටර් එක හයි කරන්න පුළුවන් පැලසිටුවීම යන්ත්‍ර තියෙනවා. හැබැයි මේ සියල්ල කරන්න නම් පැල හිටවන්න ඊටම ආවේනික වූ විශේෂ ඩැපොක් තවාණකින් අපි පැල ගන්නට ඕන. පැල තීරු කපාගෙන ඇවිල්ලා ඒ තීරු තමයි මේ උපකරණයට අපි දාන්න. ඉතින් දුවේ පුතේ මේ පාඩම දැන් ඔබ අධ්‍යයනය කළා. බලන්න ඔබට තියෙනවා මේකේ 75 වෙනි පිටුවේ අභ්‍යාස මාලාව. ඒ අභ්‍යාස මාලාවේ ප්‍රශ්න හතරක් තියෙනවා. මම අර වෙනදා කියනවා වගේ මේක හොඳට බලන්න. දැන් ඔබ මාමේ කියපු දේ පෙළ පොතේ ඔබේ තියෙන මේ ඔබ නැවත සැරයක් කියවලා බලලා මේක හොඳට අධ්‍යයනය කරලා මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. උත්තර ලියලා ඔබගේ කුසි ආහාර තාක්ෂණ ගුරුතුමාට ගුරුතුමියට දීලා ඒක හරි නිවැරදි වැරදි නිවැරදි කර කර ගන්න. ඔබ සැමටම ආයුබෝවන්.